තෙරුවන් සරණින් ඔබ සියලු දෙනාට සියලු යහපත උදා වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මැද රට ගුරුගෙදර ගුවන් විදුලි සජීවී අධ්‍යාපන වැඩසටහන යටතේ බුද්ධ ධර්මයේ විෂය හා සාපේක්ෂව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ඉලක්කය වෙනුවෙන් මුහුණ දීමට අපේක්ෂා පෙරදරිව සිටින දයේ දුවා දරුවන් වෙනුවෙන් පාඩම් මාලාවේ තවත් පාඩමක් මෙලෙසින් ආරම්භ කරන්නටයි අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ප්‍රස්තුතය වන්නේ 11 ශ්‍රේණියේ 8 වන පාඩම තුල අන්තර්ග්‍රහණයව ඇති දියුණුවේ සහ පිරිහීමේ දොරටු පිළිබඳව අපේ දුවා දරුවන් දැනුවත් කරන්නට. කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මදක් ඔවුන්ගේ ජීවිත ගමනින් දුරස්ව තිබුණත් මේ හා සාපේක්ෂව ඔබ සමගින් ඒකරාශීව මෙම දැනුම බෙදා හදා ගන්නට අපි නිරන්තරයෙන් උත්සාහවන්ත වුණා. එහි ඉදිරිපියවරක් වශයෙන් අද දවසේදී මේ සාකච්ඡාව පවත්වාගෙන යාමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව සලකා බැලීමේදී අපට බොහොම පැහැදිලි කාරණාවක් බවට පත්වන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව පුද්ගලයාගේ අහිලෞකික පාරලෞකික ජීවිත කතාව සාර්ථකත්වයට පත් කරන්නාක් සේම ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුව මෙන්ම ලෞකික ජීවිතයේ දියුණුව වෙනුවෙන්ද දේශනාවන්නට යෙදුන දේශනා පාඨයන් සමූහයකින් ධර්මකාරණා සමූහයකින් සමන්විත වූවක් බව. එනිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව සතර මග සතර ඵලයේ අපේක්ෂා කරන්නවුන්ට වනවාසේම සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන්නවුන්ටද බොහෝ ප්‍රයෝජනවත්ය යන්න සක්සුදක්සේ පැහැදිලි කරන සූත්‍ර දේශනා කිහිපයක් අපේ දුවා දරුවන්ගේ පෙළපොත තුළ අන්තර්ග්‍රහණයව පවතිනවා. ඉතින් මේ පාඩම හා සාපේක්ෂව සූත්‍ර දේශනා කිහිපයක් ඇතුළත් තිබෙනවා. ඒ අතරින් අද දවසේ කාල වේලාවට අනුකූලව යම් තාක් දුරට කරුණු කාරණාවන් සාකච්ඡා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ අන්තර්ග්‍රහණයව ඇති සුවිශේෂී දේශනාවක් ලෙස අපට සලකන්නට පුළුවන් ව්‍යග්ග පජ්ජ සූත්‍ර දේශනාව. සෑම සූත්‍ර දේශනාවකටම සාපේක්ෂව මෙම සූත්‍ර දේශනාවටත් නිදාන කතාවක් තිබෙනවා. ඒ කියන්නේ සූත්‍රයේ දේශනා කරන්නට හේතු කාරණාවක් අන්තර්ග්‍රහණයව පවතිනවා. එම කාරණාව පිළිබඳවයි අපි පළමුව අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී කක්කරපත්ත නැමැති කෝලිය ගමට වැඩමවන්නට යෙදෙනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙන දීඝජානු කෝලිය පුත්‍රයා සූත්‍ර දේශනාව දේශනා කරන්නේ දීඝජානු කෝලිය පුත්‍රයාට. දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කර සිටිනවා, ස්වාමීනි, අපි පස්කම්සුව අනුභව කරමින් අඹදරුවන් නිසා වන කරදර සහිතව ගිහිගෙදර වාසය කරනවා. කසීරට සුවඳ සදුන් පරිභෝග කරනවා, මල්ගඳ විලවුන් භාවිතා කරනවා, රන්විදී මසුකහවනු ඉවසනවා. ස්වාමීනි, මෙසේ ජීවත් වන අපට හිතසුව පිණිස, උපකාර පිණිස ධර්මයක් දේශනා කරන්නට කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ මේ කක්කරපත්ත නැමැති කෝලිය ග්‍රාමයේ වාසය කරපු දීඝජානු කෝලිය පුත්‍රයාට ව්‍යග්ග පජ්ජ සූත්‍ර දේශනාව දේශනා කරනවා. අපි දරුවෝ මතක තියාගන්නට ඕනේ. එතකොට ඔහුගේ මේ ඉල්ලීම ඇතුලේ, ආයාචනය ඇතුලේ අහිලෞකික ජීවිතයට වඩා පාරලෞකික ජීවිතය, ඒ වගේම මේ ජීවිත දෙකම සංසන්දනාත්මකව දියුණු කරගන්නට අවශ්‍ය කරන ආයාචනයක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට කිසි තැනකදී ඔහුගේ ආයාචනය ඇතුලේ මෙහි සඳහන් වන්නේ නැහැ මේ සෝවාන් ඵලයට පත්වීමට, සකෘදාගාමි ඵලයට පත්වීමට, අනාගාමි ඵලයට පත්වීමට, අරහත් ඵලයට පත්වීමට අවශ්‍ය කරන දේශනාවක් අපට දේශනා කරන්න කියලා. එහි පැහැදිලිවම සඳහන් වන්නේ ලෞකික ජීවිතයක් ගත කරන සාමාන්‍ය පුහුදුන් මිනිසෙකුගේ ජීවන චර්යාවන් ප්‍රමාණය. ස්වාමීනි, අපි මෙන්න මේ ආකෘතියෙන් ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකෘතියෙන් ජීවත් වෙන අපිට අපේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙන යා හැකි ධර්ම මාර්ගයක් දේශනා කරන්න කියන ආරාධනාව තමයි දීඝජානු කෝලිය පුත්‍රයා විසින් සිද්ධ කරන්නේ. නිසා තමයි ඔහු කියන්නේ අපි අඹදරුව පෝෂණය කරනවා, ගිහිගෙදර වාසය කරනවා, ඒ වගේම කසීරට සඳුන් පරිභෝග කරනවා, මල්ගඳ සුවඳ විලවුන් දරනවා, ඒ වගේම මුදල් භාවිතේ සිද්ධ කරනවා. ඉතින් මේ විදිහේ ජීවිතයක් ගත කරන අපිට හිතසුව පිණිස පවතින දේශනාවක් දේශනා කරන්න කියන ආරාධනාව බුදුරජාණන් වහන්සේගෙන් සිද්ධ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ දීඝජානු කෝලිය පුත්‍රයාට මෙලව ජීවිතයේ දියුණුව ප්‍රාර්ථනා කරන කෙනෙක් විසින් අනුගමනය කළ යුතු කරුණු හතරක්. එවගේම මේ පාඩම හා සාපේක්ෂව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් නොකළත් මෙම සූත්‍ර දේශනාව අන්තර්ග්‍රහණයෙන්ම ඇතුළාන්තයේම පරලව ජීවිතයේ හිතසුව පිණිස පවතින කාරණා හතරකුත් දේශනා කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ මේ දීඝජානකෝලිය පුත්‍රයාට ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී දේශනා කරන ලද මෙලව ජීවිතයේ දියුණුව අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන අයකු විසින් ක්‍රියාකාරී විය යුතු ක්‍රියාත්මක කළ යුතු කාරණා හතර මොනවද කියන කාරණාව විමසා බලන්න. ඉතින් ඒ නිසා අපේ දරුවන්ට පාඩමේ මූලාරම්භයේදී සලකා බලාගත යුතු කාරණාවන් කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ සූත්‍ර දේශනාවේ නාමය, ඒ වගේම සූත්‍ර දේශනාව දේශනා කරන්නට හේතු වෙච්ච කාරණාව, ඒ වගේම මෙය දේශනා කරේ කා හටද කුමන අරමුණකින්ද කියන කාරණාව වචනාර්ථයකින් විග්‍රහ කරන්නට ඔබ යම් උත්සාහයක් දරන්න. ඒක ඉතාම සරල කාරණාවක්. විභාගෙදී අපිට බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට එන්නටත් පුළුවන්. ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව දේශනා කළේ කා හටද, කවර අරමුණකින්ද, ඔහු වාසය කරේ කිනම් ග්‍රාමයකද, ඒ වගේම සමහර වෙලාවට මේ නිදාන කතාවේ අන්තර්ග්‍රහණය මෙන්න මේ විදිහේ හේතු කාරණාවක් මත පස්කම් සුව අනුභව කරමින්, දරුවන් පෝෂණය කරමින්, මල්ගඳ සුවඳ විලවුන් දරමින් මේ විදිහේ ජීවිතයක් ගත කරන අපිට සුදුසු ධර්මයක් දේශනා කරන හැටියට ආයාචනය කවුරුන්ද, ආයාචනය කළේ කවුරුන්ද, එම ආයාචනයට ප්‍රතිචාර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාව කුමක්ද යනාදී වශයෙන් විවිධ ආකෘතියෙන් ප්‍රශ්න අහන්නට පුළුවන්. ඉතින් අපිට මතක් වෙන කාරණාව තමයි විභාග ප්‍රශ්න පත්‍ර සම්පාදනය කරන්නන් විසින් ඔවුන් අනුමාන කරනවා දැනුම නැමැති කේශ කලාපේ අපේ දරුවන්ට දී තිබෙනවා. ඉතින් ඒ සුදුසු ආකෘතියෙන් විලාසිතා භාවිතා කිරීම තම තමන්ගේ නැනපමණින් සිද්ධ කටයුතු කාරණාවක් කිය කියන කාරණාව. ඉතින් ඒ නිසා අපේ දරුවන්ට මේ ප්‍රශ්න කුමන ආකාරයකින් සම්පාදනය වුණත් මූල බීජ ටික නිසි ආකාරයෙන් දන්නේ නම් ඔවුන්ට නිසි පිළිතුරක් සම්පාදනය කර ගැනීමේ ශක්්‍යතාව ඇතැයි අපි අනුමාන කරනවා. කෙසේ හෝ වේවා දුවේ පුතේ, විභාග ඉලක්කයට පමණක් නොව ඔබේ සාමාන්‍ය ජීවිතයේදී ගිහි ජීවිතයක් ගත කරන ඔබට ඔබේ ජීවිතයේ අනාගතය සම්පාදනය කර ගැනීම වෙනුවෙන් ජීවිතයට ඒකරාශී කරගත යුතු සුවිශේෂී කාරණා හතරක් මේ තුළ අන්තර්ගතව පවතිනවායි කියන කාරණාව ඉදිරියේදී ඔබට මේ කාරණාවන් සාකච්ඡා කිරීමේදී ඉතාම මැනවින් පැහැදිලි වේවි. බුදුරජාණන් වහන්සේ මේ දීඝජානකෝලිය පුත්‍රයාට දේශනා කරන ලද ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ ප්‍රධාන කාරණා හතරක් මෙලව ජීවිතයේ සාර්ථක කරගන්නට අවශ්‍ය කරන කාරණා හතරක් දේශනා කරනවා. ඉන් පළමු වෙන්න උට්ටාන සම්පදාව, දෙවැන්න ආරක්ක සම්පදාව, තෙවැන්න කල්යාණ මිත්‍රතාව, සිව්වැන්න සමජීවි කතාව හැටියට තමයි විස්තර වෙන්නේ. අපි එක් එක් කාරණාව පිළිබඳව වෙන්වෙන් වශයෙන් විමසා බලන්න උත්සාහ කරමු. ඔබට විභාගයේදී මේ සම්බන්ධව දල හැඳින්වීම් සිද්ධ කරන්නට හෝ විචාරාත්මකව කරුණු ඉදිරිපත් කරන්නට සිදුවේවි. ඒට අවශ්‍ය කරන දැනුම යම්තාක් දුරට මේ හා සාපේක්ෂව ඔබට ලබා දෙන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි කාරණාව තමයි මෙලව ජීවිතයක් සාර්ථක කරගන්නා පුද්ගලයෙකු සතුව පැවතිය යුතු පළමු ගුණාංගය වන්නේ උත්සාහන සම්පදාව, උත්සාහය. අපි බොහෝ තැන්වලදී මේ උත්සාහය පිළිබඳව කරුණු කාරණාවන් සාකච්ඡා කරලා තියෙනවා. ධම්මපද දේශනාව සාකච්ඡා කරනකොට අපි කතා කරා කෙනෙකුගේ යසස වර්ධනය වන්නට ඉවහල් වෙන පළවෙනිම කාරණාව හැටියට උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සම්මකාරිනෝ යනාදී වශයෙන්. එතකොට එහිත් පළමු වෙන්න හැටියට සඳහන් වුණේ උට්ඨානවතෝ, උත්සාහවන්ත බව. ඉතින් ඒ නිසා මේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවෙත් පළවෙනිම කාරණාව ජීවිතයක් සාර්ථක කරගන්නට අවශ්‍ය කරන පළවෙනිම හේතු සාධකයේ හැටියට ඉදිරිපත් කරන්නේ, වර්ධනය කරගත යුතු කාරණාව හැටියට දේශනා කරන්නේ උට්ඨාන සම්පදාව, උත්සාහවන්ත බව. අපි ටිකක් සාකච්ඡා කරලා බලමු මිනිසුන්ගේ උත්සාහය කොයි ආකාරයෙන් තිබිය යුතුද කියන කාරණාව. එතකොට අපි මීට පෙර උගත් දැනුම හා සසඳා බැලීමේදී අපිට හම්බ වෙනවා මිනිසෙකුගේ උත්සාහය තිබිය යුතු අවස්ථාවන් පිළිබඳව. සාමාන්‍ය මට්ටමේදී අපි සාකච්ඡා කරනවා දුවේ පුතේ, අපි සමහර තැන්වලදී අපේ ජීවිතයේ ක්‍රියාකාරකම් හරි උද්‍යෝගයෙන් ආරම්භ කරනවා. ඒකට කියනවා අපි ආරම්භක ධාතු කියලා. යමක් පටන් ගන්න තැනදී තියෙන උත්සාහය, ධෛර්යය. මා දකිනවා බොහෝ වෙලාවට ශිෂ්‍ය පරම්පරාව ඇතුලේ තියෙන ඉතාම දුර්වල කාරණාවක් තමයි අපි කටයුතු ආරම්භ කරනවා හරි උද්‍යෝගයෙන්. නිදර්ශනයක් හැටියට සාකච්ඡා කරලා බැලුවොත් එහෙම හැම අවුරුද්දකදීම අපි නව පාසල් වාරේ පටන් ගන්නකොට අලුත් ජවයකින්, අලුත් මානසිකත්වයකින් වැඩ ටික පටන් ගන්නවානේ. අලුතෙන් කවර දානවා, අලුතෙන් පොත්පත් ටික සූදානම් කරගන්නවා, අලුත් ඇඳුම් හදාගන්නවා, පන්ති අලුත් වෙනවා, ගුරුවරු අලුත් වෙනවා, සමහර වෙලාවට ඉන්න තැන අලුත් වෙනවා. මේ දේවල් එක පොඩි උද්‍යෝගයකින් අපි අපේ ජීවිතය ආරම්භ කරනවා අලුත් අවුරුද්දකදී. දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රිය ගෙවෙනකොට ජනවාරි 1 වෙනිදාට පය තියෙනකොට අපි සමහර වෙලාවට ජීවිතේ විවිධාකාර ඉලක්ක ටිකක් හදා ගන්නවා. මේ ටික මම මේ අවුරුද්දේ කරනවාමයි කියලා සමහර වෙලාවට ජනවාරි 1 වෙනිදාට අපි වැඩ අල්ලනවා. හැබැයි අවුරුද්දේ මැද හරිය වෙනකොට සමහර වෙලාවට පළවෙනි මාසේ ගෙවෙන්නත් කලින් සමහර වෙලාවට පළවෙනි දවස ගෙවෙන්නත් කලින් අපි මේ ආරම්භ කරපු එක පවත්වාගෙන යාම සම්බන්ධව දැඩි අර්බුදකාරී තැනකටපත් වෙනවා. ආරම්භය හරි හොඳයි. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මුල මැද අග කියන මේ තුන් තැනදීම අපේ උත්සාහය නිවැරදි ආකාරයෙන් තියෙන්න ඕනේ. ඒ උත්හාන වීරිය නිසි ආකාරයෙන් තිබ්බොත් තමයි අපිට යම් ක්‍රියාවක නිමාව නිසි ආකාරයෙන් දකින්න හම්බ වෙන්නේ. ගොඩක් අයගේ අර ලස්සනට කවර දාපු පොත් ටික පෙරලලා බලද්දි අවුරුද්ද මැද හරිය වෙනකොට කපලා කොටලා කුණු ගෑවිලා නේද, සමහර වෙලාවට පොත පටන් ගත්තා විතරයි, කවරේ දැම්මා විතරයි, නම ලිව්වා විතරයි, එතනින් එහා පැත්තේ ඒකේ අභ්‍යන්තරයේ හිස් කියන කාරණාව සමහර වෙලාවට ටිකක් ඉස්සරහට ගිහිල්ලා ආයෙ වතාවක් ආපස්සට හැරිලා බලද්දි තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උත්සාහය, නොපසුබස්නා උත්සාහය. බුද්ධ චරිතෙන් අපිට නිදර්ශන සම්පාදනය කරනවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න ගියපු තැනදී ඒ බෝසත් ආත්මභාවයේ සිට බුද්ධත්වයේ කියන পদවි ප්‍රාප්තියට පත් වෙන තැනදී අපි සාකච්ඡා කරන චතුරංග සමන්නාගත වීරයෙන් තමයි උන්වහන්සේ තමන්ගේ අරමුණ වෙනුවෙන් උත්සාහවන්ත වුණේ. මගේ සම වියලී ගියත්, මගේ නහර වියලී ගියත් නේද, ලේ ටික වියලී ගියත්, මේ ඇට ටික විනාශ වෙලා ගියත්, සම්මස් ඇට නහර මේ සියලු දේවල් වියලිලා ගියත් බුද්ධත්වයට පත් වී මිස නොනැගිටිමි කියන දැඩි උත්සාහයෙන්, දැඩි අදිෂ්ඨානයෙන් තමයි උන්වහන්සේ ඒ කරා ඒක රාශී වෙන. ඉතින් ඒ නිසා උත්සාහය කියන කාරණාව අපේ ජීවිතේ ගොඩාක් දේවල් නිර්මාණය වුණේ සමහර වෙලාවට අපි ප්‍රාර්ථනා කරන ආකාරයට නෙවෙයි, අපිට ඒ වෙනුවෙන් ලොකු උත්සාහයක් දරන්න සිද්ධ වෙනවා. ඒකට වයස් ભેදයක් නැහැ, කාල ભેදයක් නැහැ. මේ සියලු දේවල් හරහා අපේ උත්සාහය සමහර තැනදී ජීවිතේ උත්සාහය පිළිබඳව සාක්ෂි සාධකයන් තහවුරු කරන අත්දැකීම් අපිට මුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි දුවේ පුතේ අපි ඔබට ආරාධනා කරනවා ජීවිතයක් සාර්ථක කරගන්නව නම් හොඳ උත්සාහයක් තියෙන්න ඕනේ. වැඩ කටයුතු ආරම්භ කරද්දි, වැඩක් පවත්වාගෙන යද්දි, වැඩක නිමාවක් දකිද්දි නේද, සමහර වෙලාවට අර අපි කලින් කතා කරා වගේ සමහර අයගේ වැඩ පටන් ගන්නවත් හොඳයි. ඒ පටන් ගන්න විතරයි සමහර අයගේ හොඳ. සමහර අයගේ වැඩ පටන් ගන්නව හොඳයි, පවත්වාගෙන යෑම හොඳයි. හැබැයි ඔහුගේ වැඩේ නිමාවක් දකින්න නැහැ. ඒ නිසා ලංකාවේ අපේ ජන සමාජය ඇතුලේ අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම සමහර වෙලාවට හොඳට පටන්ගෙන හොඳට වැඩේ කරලා හොඳට නිමාවටපත් කරන පිරිස ඉතාම සීමිතයි. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ඔබේ වැඩ කටයුතු වල ආරම්භයත් සාර්ථකව ආරම්භ කරන්න, පවත්වාගෙන යාමත් සාර්ථකව පවත්වාගෙන යන්න, නිමාව දැකීමත් සාර්ථකව නිමාවට දකින අවස්ථාව දක්වාම ඒ පවත්වාගෙන යන්න කියන කාරණාව. එතකොට ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ උත්තාන සම්පදාව විදිහට අර්ථකථනය කරන්නේ තමන් කරන ක්‍රියාකාරකමක්, ධනෝපායනයක්. ඉතින් ඒ කාරණාව වෙනුවෙන් උත්සාහවන්ත වෙන්න ඕනේ. උට්ටාන විරියාදිගතා, උත්සාහයෙන් යුක්ත වෙන්න ඕනේ. බාහබල පරිචිතා, ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ, දහඩිය හෙලන්න ඕනේ. සේදා වක්කිත්තා කිව්වේ දාඩිය වගුරවන්න ඕනේ කියන කාරණාව. බාහුබලේ පාවිච්චි කරන්න ඕනේ, අතපය වෙහෙසවන්න ඕනේ කියන එක. එතකොට උත්සාහයෙන් බාහුබලේ පාවිච්චි කරලා සේදා වක්කිත්තා දහඩිය වගුරවලා, එතකොට මේ 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 බුදුදහමේ තියෙන විශේෂත්වය හරි අපූර්වට ඔබ අධ්‍යයනය කරන්න. එතකොට මේ හැමතැනම හොඳ උත්සාහයක් තියෙනවා තමයි. හැබැයි බෞද්ධ සම්ප්‍රදාය විසින් අනුමත කරන කාරණාව තමයි ওই මොන දේවල් කරවුවත් අවසානෙට මේ තමන්ගේ උපයා ගැනීම සම්බන්ධව පොඩි තත්ත්ව සහතිකයක් තියෙන්න ඕනේ. ඒ තමයි ධම්මිකා ධම්මලද්දා. මම මේ උපයා ගැනීම කරව්වේ, මේ හම්බ කර ගැනීම කරව්වේ, මගේ ජීවිතයට මේ ඵලදායි දේ එක රාශී කරගත්තේ ධාර්මිකව, තවත් කෙනෙකුට හිංසාවක් නොවන ආකාරයට. ධම්මිකා ධම්ම ලද්දා, ධර්මානුකූලව ලබන ලද්දා කියන කාරණාවට අපිට පුළුවන්කමක් තියෙනවනම් අන්න එතනට. එතකොට දැන් අග්ගපජ්ජ සූත්‍රයේදී විශේෂයෙන්ම මෙලව ජීවිතේ සාර්ථක කරගන්න යන ගමනක් නිසා ආර්ථික ධනෝපායනය හා සාපේක්ෂව මේ උත්සාහය අර්ථ නිරූපණය කරලා තියෙනවා. එතකොට මේ මිනිස්සෙගේ ධාර්මික රැකියාවන් පිළිබඳව පුංචි සටහනක් ඔබේ පෙළපොතේ සටහන් වෙලා තියෙනවා. කසි, වණිජ්ජා, ගෝරක්ක මේ ආදී කාරණාවන් පිළිබඳව කරුණු කාරණාවන් සඳහන් කළා. එතකොට කෘෂි කර්මාන්තයේ නිරත වීම, වෙළඳාම, ගෝරක්ක, ඉන්දියාවේ තිබ්බ පැරණි ධාර්මික රස්සාවක්, ගවයන් රැක බලා ගැනීම, ගව පාලනය, එතකොට මස් මාංශ පිණිස සත්ව ඇති කිරීම නෙවෙයි, පස් ගෝරසේ ලබා ගැනීම වෙනුවෙන් ගවයන් රැක බලා ගැනීම කියන කාරණාව ඉතින්. ඒ වගේම රාජ්‍ය සේවය, ඒ වගේම ආරක්ෂක හමුදාවල කටයුතු කාරණාවන් සිදු කිරීම, ඒ වගේම වෙනත් ශිල්ප කර්මාන්ත කියන ධාර්මික ධනෝපායන ක්‍රමවේද 6ක් පිළිබඳව කරුණු කාරණාවන් මේ යටතේ ඔබට ඉදිරිපත් කරලා තිනවා. ඒත් එක්කම අපි අමතර කාරණාවන් හැටියට සාකච්ඡා කරවොත් එහෙම මිනිසුන්ගේ උත්සාහයට හානි කරන විවිධාකාරයේ කාරණාවන් අපි සිඟාලුවාද සූත්‍රයේදී නිදාන කතාවේදී සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. එතකොට මේ දේශනාවන් තුළ අන්තර්ග්‍රහණය වෙලා තියෙන මනුස්සයෙකුගේ උත්සාහය නැති කරලා දාන කාරණාවන් තියෙනවා. ඔබේ ශිෂ්‍ය ජීවිතය ඇතුළෙත් ඔබ මේ ඉලක්කයක් කරා යන ගමනේදී ඔබේ ඉලක්කය කඩා බිඳ දමන්නා වූ කාරණාවන් රැසක් තියෙනවා. ඒ අතරතුරේදී අපි සාකච්ඡා කරනවා අතිසීතං. දැන් මේ කාල සීමාව ඇතුළේ අපි ඔක්කොටම දැඩි සීතලක් දැනෙනවා. ඉතින් පාඩම් කරන්න පොත අතට ගත්තාම සමහර වෙලාවට ඔබට පාඩම් කිරීම කියන එක පසෙක තියලා ඉවර වෙලා දැන් ඉතාම සීතලයි. උදේ පාන්දර නැගිටිනවා. හැබැයි උදේ පාන්දරට නැගිටිනකොට ඊටත් වඩා සීතලයි. තවත් ටිකක් ඇකිලිලා නිදා ගන්නවා. ඉතින් අපි අපේ වැඩ පරක්කු කරනවා. අති සීතං. අති උණ්හං. ඉතාම රස්නියයි. දැන් දාඩිය දානවා. මේ වැඩ කරන්න බෑ, රස්නිය වැඩි. අපි අතපසු කරනවා අපේ කාරණාවන් නේ. මෙහෙම හේතු කාරණාවන් පදනම් කරගෙන ඉතා සීතලයි, ඉතා උෂ්ණයි, ඉතා බඩගිනි බඩ පිරුණා වැඩි, ඉතා උදෑසනයි, ඉතා සවස් කාලයි, දැන් මධ්‍යාහ්නයි. ඉතින් මේ ආදී වශයෙන් කරුණු කාරණාවන් සලකලා ඉවරලා අපි අපේ ජීවිතේ වැඩ කටයුතු ගොඩාක් දුරට ප්‍රමාද කරනවා, පරක්කු කරනවා, අතපසු කරනවා, කල් දානවා. ඉතින් මේ වගේ කාරණාවන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ද්විකෘති අපි ඔබට ආරාධනා කරනවා අර මුලින් කතා කරා වගේම ජීවිතයක් සාර්ථක කරගන්නවා නම් බාධක, කම්කටොළු, අවුව, වැස්ස, රාත්‍රිය, දහවල මේ ආදී වශයෙන් කිසිදු කාරණාවක් Tamanගේ ජීවිතයට බාධාවක් හැටියට පමුණුවා ගන්නට එපා. සාමාන්‍යයෙන් අපේ ඉලක්ක කරා යන ගමනේදී අපිට බාධා වුණ තරම් එනවා. සමහර තැන්වලදී අපිව පරීක්ෂා කරලා බලනවා සබාධම පව කොහොමද මේ දේවල් මැඩපවත්වාගෙන අපි ඉදිරියට යන්නේ කියන කාරණාව. ඉතින් ඒ නිසා ඔබ ධර්මානුකූල තැනකට යන ගමනේදී ඔබට උත්සාහය කියන කාරණාව, දැඩි උත්සාහය කියන කාරණාව ආරම්භයේදීත් පවත්වාගෙන යාමේදීත් අවසානයේදීත් අවශ්‍ය කරනවා. ඒත් එක්කම ආර්ථිකය කරා එන ගමනේදී ඔබට සිදුවෙනවා හොඳ උත්සාහයකින්, ඒ වගේම බාහුබලය පාවිච්චි කරමින්, දහඩිය හෙලමින් ඔබට සතුටු විය හැකි ධාර්මික ක්‍රමවේදයන් හරහා ඔබේ ජීවිතයට අවශ්‍ය කරන මුදල් හදල් උපයා ගන්න. ලෝක ඇතුලේ බොහෝ ධනකු වීරයෝ ඉන්නවා, බලවතුන් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ධනය පිළිබඳව සලකලා බැලුවොත් එහෙම මේ කාරණාවන් තුළ අන්තර්ග්‍රහණය වෙලා තියෙන සමහර දේවල් තියෙන්න පුළුවන්. ඔවුන්ගේ අයථා ධනෝපායන ක්‍රමවේද වෙනුවෙන් උත්සාහය යොදවනවා, බාහුබලය පාවිච්චි කරනවා, දහඩිය වගුරවනවා. හැබැයි අවසානයේදී බුදුහාමුදුරෝ දේශනා කරපු අර අවසන් තත්ත්ව සහතිකයේ තුළ අන්තර්ග්‍රහණය වෙලා නැත්තම් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාතයකින් ධන ධාන්‍ය උපයා ගත්තත් එහි තමන්ට සතුටු විය හැකි යමක් නැත. තවත් කෙනෙකුට දුකක් ගින්දරක් දීලා ඉවර වෙලා අපි උපයා ගන්නා ධනය ප්‍රයෝජනවත් නැහැ කියන කාරණාව තමයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය ආකාරයට තමයි අපිට උත්හාන සම්පදාව සාකච්ඡා කරගන්නට තියෙන්නේ. දීඝජාන කෝලිය පුත්‍රයාට බුදුහාමුදුරුව මතක් කරනවා දීඝජාන කෝලිය පුත්‍රය මෙලව ජීවිතය සාර්ථක කරගන්නා තැනැත්තා විසින් පළමුව තමන්ගේ ජීවිතය තුළ හොඳ උත්සාහයක් ඇති කරගත යුතුයි. ඒ නිසා එය උත්සාහ සම්පත්තිය, උත්හාන සම්පදාව හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ජීවිතේ බොහොම අමාරුවෙන් සමහර දේවල් අපි හරි හම්බ කරගන්නවා, ගොඩනගා ගන්නවා. බුදුහාමුදුරුවෝ දීඝජාන කෝලිය පුත්‍රයාට මතක් කරනවා දීඝජාන කෝලිය පුත්‍රය ඔබ උපයා ගන්නා ලද දෙය දෙවනුව ආරක්ක සම්පදා, නිසි ආකාරයෙන් ආරක්ෂා කළ ගත යුතුයි. ධාර්මිකව උපයා ගන්නා ලද ලෞකික ධනය විනාශ වෙන්න පුළුවන් ආකාර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඔබට අමුතුවෙන් නිදර්ශන සපයන්නට අවශ්‍ය කරන්නේ නැහැ. අපි ධම්මපද දේශනාවන් සාකච්ඡා කරන තැනදී ඔබට ආවර්ජනය කරන්නට යෙදුනා ඔබේ සිහි කල්පනාව ඉතිහාසයට නැවත වතාවක් රැගෙන යනවා නම්, පෙර පාඩම් කරා එක් කරගෙන යනවා නම්, එතෙන්දී අපි සාකච්ඡා කරා අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ සෙන්ති චාපාති කීනාව පුරාණානි අනුත්තුනං. ඒ ගාථා දෙකට අදාළ නිදාන කතාව. මහදන සිටු පුත්‍රයා මහා ධනස්කන්ධයක හිමිකාරයෙක් බවට පත් වුණානේ. අම්මගෙන් තාත්තගෙන් හම්බුණා. ඒ වගේම නෝනාගේ පාර්ශවෙන් තව විශාල ධනයක් හම්බුණා. හැබැයි ටික කාලයක් යද්දී මහපාරේ හිඟමන් යදින යාචකයෙක් බවට 80 කෝටියකටත් වඩා ධනයක් නැතිනාස්ති කරගෙන ඔහු ඉතා ඉක්මනින් මහමග යාචකයෙක් බවට පත් වෙනවා, සිඟන්නෙක් බවට පත් වෙනවා. අපේ ලෝක ඉතිහාසය සාකච්ඡා කරලා බලපු හමත් පුතේ සමහර වෙලාවට මහා ධන කුවේරයන්ගේ දුවාදරුවෝ පරම්පරා කීපයක් යන්න කලින් ඉතාම ඉක්මනට දුර්වලයෝ බවට පත්වෙච්ච ආකෘති අපි දැකලා තියෙනවා. ඉඩකඩම් ගේදොර යානවාහන වතුපිටි මේ සියල්ලම විකුණලා දාලා ඉවර වෙලා නැවත වතාවක් ගොඩ එන්නට බැරි ආකාරයට බිමට වැටිච්ච මිනිස්සු. අපි ඔවුන් හාස්‍යයට ලක් කරනවා හෝ උපහාස්‍යයට ලක් කරනවා නෙවෙයි, මේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාවට අනුගත නොවීමේ ප්‍රතිවිපාකය. උත්සාහයෙන් දේවල් හරිහම්බ කරගන්නවා. හැබැයි ඒ උත්සාහයෙන් හරිහම්බ කරගන්න දේවල් අපේ ජීවිතෙන් ඈත් වෙලා යන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩි. එනිසා අපි ආරක්ෂා කරගත යුතු තැන් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඉතින් එනිසා ආරක්ක සම්පදා, අමාරුවෙන් හරිහම්බ කරගන්න දේවල් නිසි ආකාරයෙන් ආරක්ෂා කරගත යුතුයි කියන කාරණාව. සල්ලි විනාශ වෙන්න පුළුවන්, වස්තුව විනාශ වෙන්න පුළුවන් ආකාර කීපයක් ව්‍යගපජ්ජ සූත්‍රයේ කාරණා හතරක් දක්වනවා. එකක් තමයි රජය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. රාජසන්තක කරනවා කියලා කියන්නේ රාජසන්තක වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ වගේම සොර සතුරන්ගෙන් මේ දේවල් විනාශ වෙලා යන්න පුළුවන්, සොරුන් විසින් පැහැර ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ගින්නෙන් හෝ ජලයෙන් විනාශයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමන් අකමැති කෙනෙක් අතට මේකපත් වෙන්න පුළුවන්. ප්‍රිය නොකරන කෙනෙක් අතටපත් වෙන්න පුළුවන්. මේවට එකින් එක උදාහරණ ඔබ සමග ගලපන්නට තිබ්බා නම් මා හිතනවා ඔබේ ජීවිතයේ යම් තැනකදී මේ දේවල් මතක් වෙයි. අපි ඉගෙන ගන්න කාලේ මෙහෙම පාඩමක් ඉගෙන ගත්ත අපි ඒක ජීවිතයට හරියට ගත්තේ නෑ වගේ කියන කාරණාවක් හිතෙන්නට පුළුවන්. මේ දේවල් ජීවිතයේ ඔබට අදට වඩා අනාගත ලෝකයට ලොකු ආයෝජනයක් බවට පත් වෙයි. ඔබ උත්සාහෙන් ජීවිතයට යම් යම් දේවල් ඒකරාශී කරගන්න ඕනේ. ඒකරාශී කරගන්නා ලද දේවල් රැක බලා ගන්න ඕනේ. ඒ රැක බලා ගන්න යන ගමනේදී අපි විශේෂ අවධානය යොමු කරන්නට අවශ්‍ය කරන තැන් ටිකක් පිළිබඳව මේ බුදුහාමුදුරුව අවධාරණය කරන්නේ. එතකොට රජයට අයත් වෙන්න පුළුවන්, සොර සතුරන්ගේ ග්‍රහණයට ලක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මහා ධනස්කන්ධයක් තමන් බොහොම ආදරයෙන් ආසාවෙන් ඒකරාශී කරගන්නා ලද විශාල ප්‍රමාණයක් එකවර සොර සතුරන්ගේ ග්‍රහණයට ලක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ගින්නට අහු වෙලා විනාශ වෙලා පිච්චිලා අළු වෙලා යන්න පුළුවන්කමක් තියෙනවා. ජලයට හසු වෙලා ප්‍රයෝජනෙට ගන්න බැරි ආකාරයට විනාශ වෙලා යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට ජීවිතයට එකතු වෙන අයහපත් සහකාරෙක් සහකාරියකගේ අතින් ඒ දේවල් නැතිනාස්ති වෙලා විනාශ වෙලා යන්න පුළුවන්කමකුත් තියෙනවා. මේවට උදාහරණ ඕන තරම් අපේ ලෝකේ තියෙනවා. ටිකක් සමාජයේ කියවන්න උත්සාහ කරන බුදුහාමුදුරුවෝගේ බුද්ධ දේශනාව කොයිතරම්නම් විශ්වසාධාරණද කියන කාරණාව ඔබට මනවින් පසක් වේවි. ඒ නිසා දෙවෙනි කාරණාව හැටියට කාලේ බොහොම ශීඝ්‍රයෙන් සුපුරුදු පරිදි ගිලිලා යනවා හා සාපේක්ෂව අපිට දැනෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා ඔබට ආරාධනා කරනවා ව්‍යාගපච්ච සූත්‍රයේ සඳහන් වන දෙවන කාරණාව හැටියට ආරක්ක සම්පදා, උපයා ගන්නා ලද දේවල් නිසි ආකාරයෙන් ආරක්ෂා කර ගැනීම සිදු කළ යුතුයි. මේ සියලු කාරණාවන් සිදුවන අතරතුරේදී සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න අපිට හේතු කාරණා සම්පාදනය කරන තවත් සුවිශේෂී කාරණාවක් පිළිබඳව ව්‍යාගපච්ච සූත්‍රයේ තෙවැන්න හැටියට විස්තර වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍රතා. ජීවිතයට හොඳ යාළුවෙක් ආශ්‍රය කරන්නට ඒක රාශී කරගන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නොමැතිකම නිසා තමයි අපි අර කලින් කතාවේදී සාකච්ඡා කරපු මහදන සිටුවරයාට ජීවිතේ නැතිනාස්ති වෙන්නට සිද්ධ වුණේ. මහා ධනයක් විනාශ වෙලා ගියේ. ඉතින් ඒ නිසා යහපත් මිත්‍රයෙකුගේ ආශ්‍රය කොයිතරම්නම් වැදගත්ද කියන කාරණාව මේ තුන්වෙනි තේමාව යටතේ සාකච්ඡාවට ලක් කරන ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න ඉවහල් වන තුන්වෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතෙන්දී අපිට ධම්මපද දේශනාව නැවත වතාවක් බෞද්ධයාගේ අත්පොත ආවර්ජනය කරන්නට සිද්ධ වෙන බුදුහාමුදුරුවෝ දේශනා කරන දුවේ පුතේ මතක තියාගන්න. චරංචේ නාදි ගච්ඡේය සෙයං සදි සමත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා. මේ ජීවිතයේ ඇතුලේ ආශ්‍රය කරන්නට යමෙකු තෝරා ගන්නවා නම් අඩුම තරමේ තමන් හා සමාන කෙනෙක් ආශ්‍රය කරන්න. ගුණධර්මතින් තමන් හා සමාන කෙනෙක් ආශ්‍රය කරන්න. චරංචේ නාදි ගච්ඡේය සෙයං සදි සමත්තනෝ එක්කෝ තමන්ට සමාන වෙන්න ඕනේ, එහෙම නැත්නම් ආශ්‍රය කරන කෙනා තමන්ට වඩා ගුණධර්ම වලින් උසස් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායත. තනියෙන් ජීවත් වෙන්න බාලයෙක් නම් කවදාවත් ජීවිතේට ආශ්‍රයයට ගන්න එපා කියලා. හරියට තමන්ට වඩා ගතිගුණ පල්ලෙහැන් තියෙන අසත්පුරුෂෙක් ජීවිතේ ඇසුරට ගන්නවා කියලා කියන්නේ හරියට කුණු මස් කෑල්ලක් ඇඟේ යොදා ගත්තා වගේ වැඩක්. පූතිමත්තං කුසග්ගේන යෝ නරෝ උපනයිහති කුසාපි පූති වායන්ති එවං බාලූපසේවනා. ගෙදට ගෙන කරවල කැබැල්ලක් හාල් මැස්සෝ ටිකක් ඔතලා තියෙන කොළ කෑල්ලත් ගඳයි කියන එක අමුතුවෙන් ඔබට මතක් කරන්නට ඕනේ නෑනේ. මස් මාංශ ඔතලා තියෙන ඒ කොළයක සමහර වෙලාවට ඉටි කවරයක තියෙන දුර්ගන්ධය කොයි තරම්නම් අප්‍රසන්නද කියන කාරණාව ඔබට පැහැදිලි. ඉතින් ඒ නිසා නරක යාළුවෙක්ගේ ආශ්‍රය ජීවිතයට උදා වෙනවා කියලා කියන්නේ ඊටත් වඩා තමන්ගේ ජීවිතය ගඳ ගසනවා කියන කාරණාව බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාවෙම සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා හරියට සුවඳ විලවුණක් හා සමාන කල්යාණ මිත්‍රෙක් ජීවිතයට හමු විය යුතුයි. ඔහු සතුව සද්ධා සීල ත්‍යාග ප්‍රඥා ආදී ගුණ ධර්මයන් තිබිය යුතුයි කියන කාරණාව, එවන් වූ යහළුවෙකුගේ ආශ්‍රය ජීවිතයට වාසනාව කැන්දනවායි කියන කාරණාව තමයි අපිට ඒ හා සාපේක්ෂව සාකච්ඡා කරන්න තියෙන නිසා දියුණු වෙන මිනිස්සෙකුට ළඟ හොඳ යහළුවෙක් සිටිය යුතුමයි. ඒ කාරණාව තමයි තෙවැන්න හැටියට පැහැදිලි කරන්න යහළු මිත්‍ර සම්බන්ධය පිළිබඳව බොහෝ කරුණු කාරණාවන් බෞද්ධ සාහිත්‍යයේ තරම් විවරණය වනවාද කියන කාරණාව වෙනත් සම්ප්‍රදායක අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. කෙසේ හෝ වේවා කාලය සීමිත බැවින් මේ සියල්ල සාකච්ඡා කරන්නට වෙලාව නෙවෙයි. ධම්මපදයේ බාල වග්ගය, පඬිත වග්ගය මේ සියල්ල අපිට බොහෝ ඇසු පිරූතෙන් ඇති තැනැත්තෙක් බවට පත් කරන්නට හේතු කාරණාවන් බවට පත් වෙනවා. ඉදිරියේදී තවත් සූත්‍ර දේශනාවකදී අපිට හම්බ වෙන නිසා ඒ පිළිබඳව කතා කරන්නට මාතෘකාව ශේෂ කරමින් අපි අවසාන කාරණාවට ප්‍රවේශ වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ අපේ කාලයේ අවසාන විනාඩි කිහිපයක් ගත වෙමින් පවතින නිසා සිව්වන්න හැටියට සාකච්ඡා කරන්නේ සමජීවී කතා යන්නයි. සමජීවී කතා තමන්ගේ ආදායම හා වියදම සමානව පවත්වාගෙන තුලනය කරගනිමින් ජීවිත කතාව ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන ඉගැන්වීම තමයි සමජීවී කතාව තුළ අන්තර්ග්‍රහණය වෙලා තියෙන්නේ. අයවැය තුලනය කරගනිමින් පවත්වාගෙන යාම, අයවැය තුලනය කරගනිමින් පවත්වාගෙන යාම. එතකොට ඔබට මේ හා සාපේක්ෂව සාකච්ඡා කරන්නට අවශ්‍ය කරන ඉගැන්වීම් සමූහයක් තියෙනවා. එතකොට කොහොමද අපි හරිහම්බ කරගන්න දේවල් පිළිබඳව නිසි කළමනාකරණයක් ජීවිතය ඇතුළේ සිද්ධ කරගන්නේ? ඉතාම පහසුවෙන් ඔබට මතක තියාගන්නට අවශ්‍ය කරන කාරණාවක් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්. බුදුහාමුදුරුවෝ සිඟාලුවාද සූත්‍රයේදී දේශනා කරනවා අපි උපයා ගන්නා ලද මුදල කොටස් හතරකට බෙදන්න. එතකොට කවදාවත් දුගී බව කියනක ණය වෙනවා කියන කාරණාව ජීවිතයට අදාළ කරන්නේ නැහැ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. හම්බ කරන දේ කොටස් හතරකට බෙදන්න. එයින් එකක් පරිභෝජනය සඳහා ගන්න. ඒ වගේම කොටස් දෙකක් සෙසු අවශ්‍යතාව වෙනුවෙන් වෙන් කරන්න. හතරවෙනි කොටස ආපදාපන්න අවස්ථාවකදී භාවිතාවට ගැනීම සඳහා ඉතිරි කරන්න කියන කාරණාව. එතකොට මාසෙට ලක්ෂයක් උපයන කෙනෙක් 25,000ක කන්න ඕනේ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයේ. තව 50,000ක් වෙන් කරගන්න කියනවා ආදායම් මාර්ග වැඩි කරගන්න, ජීවිතයේ අනිකුත් අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. දැන් 75,000ක් වියදම් කරලා තව 25,000ක් තියෙනවා. ඒක වියදම් කරන්න එපා කියලා කියනවා. ඒක ඉතුරු කරගන්න කියලා කියනවා. මොකද ජීවිතේ කොයි වෙලාවක අපිට ආපදාවක් එයිද කියන කාරණාව කියන්න බෑ. පහුගිය කොරෝනා සමය තුලත්, දැනට මේ ක්‍රියාත්මක කොරෝනා සමය තුලත් සමහර වෙලාවට මිනිසුන්ගේ ආර්ථික කළමනාකරණයේ තියෙන දුබල බව අපිට දැඩිසේ සමාජය තුළින් දැක බලා ගන්නට පුළුවන්කමක් ලැබුණා. ඉතින් කවදා හරි දවසක දුවේ පුතේ ඔබ මුදල් උපයන දවසකට මේ ආර්ථික න්‍යාය අනුගමනය කරන්න, ඒ ආර්ථික න්‍යාය අනුගමනය කිරීම ඔබේ ජීවිතයේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධව පුදුමාකාර සැනසිලි සහගත බවක් උදා කරાવી. ආර්ථික විද්‍යාඥයෝ පවා බුදුහාමුදුරන්ගේ මේ ඉගැන්වීම අනුමත කරා. අපිට සමහර වෙලාවට දකින්න හම්බ වෙන්නේ උදුම්බරකාදිකයෝ. උදුම්බරකාදිකයෝ හරියට ගහකට නැගලා ඉවර වෙලා එතකොට ගහේ අතු හොල්ලලා ගැටත් වැටෙනවා, පැහිච්චත් වැටෙනවා, ඉදිච්චත් වැටෙනවා. මේ ඔක්කොම ටික හරියට දිවුල් ගහට ගිහිල්ලා ගහ හෙල්ලුවා වගේ උදුම්බර කාදිකයෝ. එතකොට මෙහා සාපේක්ෂව තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ආර්ථික න්‍යායක් භාවිතා කරන්න එපා කියන කාරණාව තමයි මේ සමජීවිකතා යන්නේහි අපට දැක ගන්නට ලැබෙන්නේ. ඉතින් මේකට අදාළ කරන උපමා ගොඩක් තියෙනවා. තුලාධාරිකයෙක් වෙන්න කියලා කියනවා, අයවැය දෙක සමව පවත්වාගෙන යන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා වැවක සොරව් සියල්ල ඇරදමා ජලයේ එන පාරවල් සීමිත නම් අපිට හැමදාම වැව දකින්න හම්බ වෙන හිස්ස. එනිසා ආදායම් මාර්ගවලට සාපේක්ෂව වියදම් මාර්ග සම්පාදනය කරගන්න ඕනේ. එනිසා හරි අපූර්ව සූත්‍ර දේශනාවක මූල බීජ ටිකයි අපි සාකච්ඡා කරේ. ඉතින් එනිසා දියුණුවේ දොරටු මේවා. දියුණුවේ දොරටු ව්‍යග්ගපති සූත්‍ර දේශනාවේ අන්තර්ගත මේ කාරණා හතර ඔබේ විභාග ජයග්‍රහණය වෙනුනොත්, ජීවිත ජයග්‍රහණය වෙනුනොත් භාවිතා කරන්න අදට කාලය හමාර හේයින් අපි ඔබෙන් සමුගෙන යනවා. ඔබට ජයග්‍රාහි මානසිකත්වයක් විභාග ජයග්‍රහණය ජීවිතයට උදා කරගන්නටත්, ජීවිත ජයග්‍රහණය උදා කරගන්නටත් උතුම් මුතු නුරුවනේ ආශිර්වාදය උදා වේවා. ඔබට දළදා සමිඳු පිහිටයි.